2015 වසරේ 12 මාසේ 17 වෙනිදා භාවනා වැඩසටහන සම්මා සමාධි ජාත්‍යන්තර භාවනා ස්ථානයේ අතුරුපිටියේදී මල්ලක දේශනයක් නැහැ. පළවෙනිම කියන්නේ මල්ලක දේශනයක් නැහැ. මම බණ කියන්න දන්නේ නැහැ. බණ දන්නේ නැහැ. මල්ලක දේශනයක් නැහැ. එහෙනම් මොකද කරන්නේ? බණ දන්න කෙනෙක් ළඟට යන්න වෙනවා. මල්ලක ඔබට කියා දෙන්න දේශනයක් බණක් නැහැ. හැබැයි ඔබට පුළුවන් ඔබ ළඟ තියෙන ගැටලුව විසඳගන්න. ඒ ගැටලුවට උත්තර සොයන්නේ මම නෙමෙයි, ඔබ ළඟින්මයි ඒ උත්තරේ සොයාගන්නේ. ගැටලුව තියෙන කෙනා ළඟම තමයි උත්තරේ තියෙන්නේ. ගැටලුව නැති කෙනා ළඟ උත්තර නැහැ. පැහැදිලනේ නේද? ගැටලුවක් තියෙන කෙනා ළඟම උත්තරේ තියෙන්නේ. ඒ කියන්නේ ඔබේ ප්‍රශ්නේ ඔබ ළඟම තියෙද්දි විසඳන ක්‍රමය. ඔබේ ප්‍රශ්නේ ඔබ ළඟම තියෙද්දි විසඳන ක්‍රමය. අපි පිටින් යමක් ඇමතිස්සේම අපේ අධ්‍යාත්මයට අපේ මොළේට ඔබවා ගන්න, අතුල් කර ගන්න උත්සාහ කරනවා. ඒක වරදක්. ඒක නෙමෙයි සිද්ධ වෙන්න ඕන මුලින්ම කාරණේ. ඔබ ළඟ තියෙන ගැටලුව මුලින්ම විසඳ ගන්න. ඒකට පිටින් උත්තරයක් අරගෙන හරියන්නේ නැහැ. ඔබේම ගැටලුව ඔබ ලිහිලා බලන්න. දැන් ගෙදර තියෙන අපිලිවෙල නැති කරන්න බෑනේ පිටින් මොනතරම් බාණ්ඩ ගෙනාවා. ඒක තේරෙනවද? ගෙදර තියෙන අපිලිවෙල නැති කරන්න බෑ පිටින් මොනතරම් බාණ්ඩ ගෙනාවා. පිටින් මොනව හරි බාණ්ඩ මෙතන ගෙනල්ලා තිබ්බයි කියලා ඒ අපිලිවෙල නැති වෙන්නේ. ඔබට තමයි ඔබේ ගෙදර පිළිවෙල කරන්න පුළුවන්. ඒ වාගේ තමයි ඔබේ අධ්‍යාත්මයත් ඔබට පිළිවෙල කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන උපදේශනය පමණයි පවත්වන්න. එහෙම නැතුව අපි ඔබට යම් දෙයක්, දේශනයක්, සංකල්පයක්, ආගමක්, දර්ශනයක්, ඉගැන්වීමක් නැත. සම්පූර්ණයෙන්ම උගන්වන කෙනෙක් නෙමෙයි මම. කිසි දෙයක් එහෙම උගන්වන්නේ නැහැ. මේක ප්‍රතිපත්තියක් නැහැ. ක්‍රමවේදයක් නැහැ. ගන්න දෙයක්, දෙන්න දෙයක්, ගනු දෙනුවක් මේකේ නැහැ. හැබැයි මේ සියල්ලම ඔබ ළඟ තියෙන්න පුළුවන්. ගන්න දෙයක් අපේක්ෂාවෙන් නැති, දෙන්න දේවල් තමන්ගේ සංකල්ප දෘෂ්ටි ගොඩාක් ඇති. හැබැයි මේ ප්‍රශ්න මට නැහැ. මට දෙන්න දෙයක් නැහැ. දෙන්න දෙයක් තියෙන්නේ පැනේ. දෙනවා නම් දෙන්නේ දෘෂ්ටියක්මයි. දෙනවා නම් දෙන්නේ සංකල්පයක්මයි. ගන්නවා නම් ගන්නේ දෘෂ්ටියක්මයි. ගන්නවා නම් ගන්නේ සංකල්පයක්මයි. පැහැදිලිද? එහෙනම් ඔබ ඉන්නේ කොතනද? ඉන්න ඕන කොතනද? ජීවත් වෙන්න ඕන කොතනද? මෙච්චර කාලයක් කරගෙන ආවේ නේද? අපි බණ ඉගෙන ගන්නවා. කොච්චර ඉගෙන ගත්තද බණ? ඊළඟට බණ උගන්වනවා. ඒක හරියට අර බොන්න දුන්නු බෙහෙත් කොට්ටයට දාගෙන ඉන්නවා වාගේ වැඩක්. නේද? සමහර අපේ අය හිස්පනේ බොන්නේ බෙහෙත් ටික කොට්ටයට තියනවා. ඉගෙන ගන්නවා, උගන්වනවා, තමන්ගේ හිත පිළියෙල කර ගැනීම කරන්නේ නැහැ. මේක ඉගැන්වීමක් නෙමෙයි. මේ ඉගෙන ගන්න එකේ තියෙන දුර්වලතාවය මේ පෙන්වන්නේ. උගන්නන එකේ තියෙන දුර්වලතාවය මේ පෙන්වන්නේ. පාසල් ළමයි, විශ්වවිද්‍යාල ළමයි ඉගෙන ගන්න එකේක වෙනම කතාවක්. දැන් මේ ධර්මයේ ඉගැන්වීමේ තියෙන යථාර්ථය. ගනුදෙනු නතර කිරීම සඳහා තමයි මේ සියලු උපදේශ. උපදේශන පවත්තන්නේ ගනුදෙනු නතර කරන්න. දැන් මේ මොහොතෙත් ගනුදෙනුව නෙමෙයි නේ. මේ මොහොතෙත් මනස වැඩ කරන්නේ ගනුදෙනු. අර මොන වගේද උපමා කරේ? වක්කඩ ළඟ ඉන්න කොකෙක් වගේ කියනවා. කොකා කොයි වගේද බලන් ඉන්නේ? එයා බලාගෙන ඉන්නවා මෙතනින් මාරු වෙන මාළු. මාළුවෙක් මාරු වෙනකොටම එයා අල්ල ගන්නවා. ඉතින් ඔබත් මේ මනස තුල, ඔබේ අධ්‍යාත්මය තුල ඔබ කොකෙක් වගේ ඉන්නවා. ඇස ඉදිරියෙන්, කන ඉදිරියෙන් මේ වක්කඩවල් වලින් ගලාගෙන යන තැන අරමුණ දැහ ගන්නවා. දැහැගල ඉලිනවා. මොකටද? පැවැත්ම සඳහා. කොකා කියන්නේ මමත්වය. වක්කඩවල් කියන්නේ ඉඳුරා. මාළුව කියන්නේ අරමුණ. පාදානස්කන්ධය මමත්වය. මමත්වය කියන්නේ උපාදානස්කන්ධය. උපාදානස්කන්ධය කියන්නේ මමත්වය. එතකොට ඒක පිටින් කොහෙන් හරි හොයාගන්න අමාරුයි නම් ඔබ ඔබට ඔබේ දැනෙන හිත කියලා කියන්නේ අන්න ඒකට. පිටින් හොයන්න යන්න එපා. ඔය හිත කියලා දැනට දැනෙන එකක් නේ. අන්න ඒක ඒ කොටසට තමයි උපාදානස්කන්ධය කියන්නේ, මමත්වය කියන්නේ, මන කියන්නේ. දැන් මොකද කරන්නේ? කරන්න ඕන එකම දේ තමයි නතර වෙන්න ඕන. දුවන්න ලේසි, නතර වෙන එක අමාරුයි. සමහරලාට සමහර උදවිය කියන කතාවක් තමයි. රස්සාවට ගියපු දවසට හොඳයි, ලේසි, රස්සාව නොකර ඉන්න දවසට, රස්සාව කර දවසටත් වැඩිය අමාරුයි කියලා. ඒකට හේතුව මේ අඟ පුරුදු කරලා තියෙන දුවන්න. හිත පුරුදු කරලා තියෙන ඊටත් වැඩිය දුවන්න. ගතින් නතර වෙලා ඉන්න පුරුදු වුණා, හිතෙන් නතර වෙලා ඉන්න පුළුවන් කමක් නැහැ. හිත පුරුදු කළා තියෙන ඊටත් වඩා දුවන. හිත නතර වෙන්නේ ඉන්ධන නැති වුණාම. වාහනුණත් ඔටෝමැටිකලි නතර වෙනවා නේ. ඔටෝමැටික් නතර වෙනවා ඉන්ධන නැති වුණාම. මොකද තියෙන්නේ ඉන්ධන අපිට? තණ්හාව කියන්නේ ඒක තමයි. තණ්හාව කියලා කියන්නේ මේ ලස්සන දේවල්, ප්‍රියමනාප දේට විතරක් ඇලෙන සිතට විතරක් නෙමෙයි තණ්හාව කියන්නේ. අපි අය ඒක තමයි වර්ධ වර්ග තියෙන්නේ. දිනුව සඳහා, සංවර්ධනයේ සඳහා, ප්‍රිය මනාප කාන්ත රසවත් දේවල් වලට විතරයි තණ්හාව කියලානේ. නෑ, ඒකේ අනිත් පැත්තටත් තණ්හාව තියෙනවා. භවත් තණ්හාව, විභවත් තණ්හාව. ප්‍රිය දේ තණ්හාව, අප්‍රිය දේ තණ්හාව. ප්‍රසාදයක් තණ්හාව, අප්‍රසාදයක් තණ්හාව. ඔබේ මනස සම්බන්ධ කරගෙනවන යම් දෙයක් සමග ඒ සම්බන්ධ කරවීම සඳහා උපදවන ශක්තිය තමයි තණ්හාව. අලවනව නම්, බඳවනව නම් යම් අරමුණක සංස්කාරයක ඒ බඳවන ගුණය තමයි තණ්හාව කියලා දැන් මේක අහගෙන ඉන්නේ තණ්හාවෙන්. මේ දේශනේ අහගෙන ඉන්නේ තණ්හාවෙන්. තණ්හාව නැත්තම් දේශනේ ඇහෙන්නේ නැහැ. හොඳින් තේරුම් ගන්න. තණ්හාව නැත්තම් දේශනේ ඇහෙන්නේ නැහැ. තණ්හාව නැත්තම් උපාදානයන් සිද්ධ වෙන්නේ නැහැ. හරියට තණ්හාව කියන්නේ ගම් බෝතලයක් වගේ. ගම් බෝතලයේ තිබුණට ගම් බෝතලයේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ. ගම් බෝතලයේ වෙනවම තියෙනවා. අපි වෙන වෙන දේවල් ලියුම් කවර අරගන්නව, අලවනවා, යාමනවා. ගම්බෝතලේ කිසි ප්‍රශ්නයක් නැහැ. එයා ඉන්නෝ එයාගේ වැඩේ තමයි අනිත් දේවල් බඳවලා තියන එක. ඒ නිසා තණ්හාවත් ගම්බෝතලයක් වගේ කිව්වට කමන්නේ අර පෝස්ට් ඔෆිස් එකේ තියෙන්නේ නේ බල කාර්යාලේ ගම්බෝතල තියෙන අදාළ අලෙව යවුවා. ගම්බෝතල ඉවර වුණාට පස්සේ කට්ටිය ඉල්ලනවා ගම් කෝ නෑ, ගම් එක නෑ, අලවල යවන්න ඉවරයි. ලොවුන් යවා ගන්න විදියක් නෑ. ඒ කියන්නේ ගනුදෙනු අවසන් වෙනවා. නිතරම දෙයක් ගන්න බලාගෙන ඉන්නේ. මොනවා හරි දෙයක් ඕන නැද්ද? එහෙම එහෙම ගුණයක් නැද්ද? මොනවා හරි දෙයක් ඕන, ඒක තමයි තණ්හා. මොනවා හරි දෙයක් ඕන, මොනවා හරි වේදනාවක් ඕන. දැන් දුක වේදනාව එපයි කියලා ගොඩක් අය අපේක්ෂා කරන්නේ මොකද්ද? සැප වේදනාව. නමුත් කවුරුත් දන්නේ නැහැ දුක් වේදනාව තියෙන සැප වේදනාව තුලයි කියලා. දන්නේ නැහැ දුක් වේදනාවක් බවට පත් උනේ සම විටම සැප වේදනාවක් කියලා දන්නේ නැහැ. නේ සෑම විටම සැප වේදනාවක් තමයි දුක් වේදනාවක් බවට පරිවර්තනය වෙන්නේ. එහෙනම් දුක් වේදනාවක් කියලා අපේ එකක් නැහැ. හැබැයි මේක හරියට අවබෝධ කරගත්තොත් එයා දුක් වේදනාවට නෙමෙයි බය වෙන්නේ සැප වේදනාවට. මොකද හේතුව? සැප වේදනාව ඇතුලේ තමයි දුක් වේදනාව තියෙන්නේ. ඒ නිසා සැප විඳින්න බය වෙන්න ඕන. ඒ කියන්නේ දුක් විඳින්නේ කියන එක නෙමෙයි. සැප විඳින්න බය වෙන්න ඕනේ කියලා කිව්වම දුක් විඳින්න ඕනේ කියන කාර්තවත් වෙන්නේ නැහැ. මේක දර්ශන ඥානයක්. මේක ගේ දොරත් එක්ක, රස්සාවත් එක්ක, ව්‍යාපාරෙත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒව ලස්සනට කරන්න. ඒව සම්මුති පැවැත්මේ, සම්මුති නීති සහ සම්මුති සම්ප්‍රදාය තුළ ඒව පවතින. ඒකත් එක්ක නිවන් මාර්ගයක් නැහැ. ඒක තිබුණත් එකයි නැතත් එකයි. ඒ නිසා ඒකේ සාර්ථකත්වයක් තියෙන්න ඕන. භෞතිකවාදී ක්‍රමවේදයෙන් බැලුවොත් ඒක ඒ විදිහට තියාගන්න ඕන. සාර්ථක වෙන්න ඕන මිනිස්සු. මෙතන සන්නහව නැති කරන්න ඕන. ගොඩක් අය අහනවා මේක කරන්නේ කොහොමද කියලා. පස්සේ තියෙන කරන විදියක් නැහැ, කරන ක්‍රමයක් නැහැ. කරන කෙනෙක් නැහැ, කරන්න කරවන්න කෙනෙක් නැහැ. කියන බණක් නැහැ, අහන කෙනෙක් නැහැ. මං ඉතින් එහෙම කිව්වොත් ඔබට නම් එහෙම කෙනෙක් ඉන්න වෙන්න පුළුවන්. ඔබට තියෙන්නේ අන්නේ අහන කෙනා නැති කරගන්න. ඔය අහන කෙනාම තමයි ඇලෙන්නේද, ගැටෙන්නේද? අටලෝ දහමේ විපරිත ස්වභාවයන් වලට පත් වෙන්නේද? ඔය අහන කෙනාමයි. බලන කෙනෙක් හැටියට ඉන්නවයි කියලා දැනුණට කෙනා දිහා බලනකොට කෙනෙක් අහුවෙනවද කියලා? කෙනෙක් අහුවෙන්නේ නැහැ. ඒත් කෙනෙක් හැටියට ශක්ති ස්වභාවයක් ඇති වෙනවා, එකතු වෙනවා. ඒක හරියට සුළුසුළුඟක් වගේ. කෙනෙක් නැහැ, බුද්ධලෙක් නැහැ, නමුත් වායු ගෝලය මත සිදුවෙන ඒ කැරකීම නිසා සුළුසුළුඟ කියලා කියනවා. සුළුසුළුඟ තුළ ශක්ති ස්වභාවයක් නැද්ද? තියෙනවා. යාන වාහනයක් වුණත් සමහර ලාට ලොකු සුළුසුළුවකට අහසට අරගෙන යන්න පුළුවන්. ගෑස් දොරක් වුණත් අරගෙන අහසට අරගෙන යන්න පුළුවන්. ඒ වගේ මමෙක් නැති තැන අවිද්‍යාවෙන් නමුත් මෙතන මමෙක් හදනකොට ඒ තුළ ඇති කරවන ශක්ති ස්වභාවය මහ පුදුමාකාරයි. මනුෂ්‍යයාගේ ජීවිතය තුළ සුළඟක් නිර්මාණය කරනවා. ටොනෙඩෝවක් හදනවා. පුජ්‍යලයක් හැටියට බාරගෙන මේ ප්‍රශ්නේ විසඳන්න බෑ. පුජ්‍යලයක් නැති වගත් පුජ්‍යලයක් පුජ්‍යල ශක්තිය ස්වභාවය අත්හැරීම තුළින් තමයි ලෝකය අපිට විසඳ ගන්න හැකියාව තියෙන්නේ. ඒ කියන්නේ කම ඇඳිල්ලෙන් නෙමෙයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. ලෝකේ අපිට ඕන විදිහට අපේ පැත්තට ඇදලා ගන්න බෑ. මොකද ලෝකයේ ශක්තිමත් සියල්ල මායයට අයිති. මායය එක පැත්තක ඉඳන් අඳිනවා, අපි මේක පැත්තක ඉඳන් අඳිනවා. ඒකනේ වැඩි කතාවනේ. ඈ කෙස් ගහ එක පැත්තකට මායය ඇදගෙන යනකොට අපි තව පැත්තකට ඒක කළු කළා හරි ඇද ගන්න බලනවා. බැරි හරියන්නේ නැහැ. ඈ ශරීරයේ වයසට යන බලනකොට අපි ඒක වයසට නොයන් තියා ගන්න බලනවා. හරියන්නේ නැහැ. මම මේක ශරීරීත් එක්ක කෙස් ගහත් එක්ක ප්‍රශ්නයක් නෙමෙයි. අපේ මානසික ස්වභාවයත් එහෙමයි. අපි කැමති ලෙස කැමති පරිදි පිටව ගන්න බලනවා. නමුත් අපිට වෙන්නේ පිටව ගන්න බෑ. අපි සතුටින් ඉන්න උත්සාහ කරනවා බෑ. මායයත් එක්ක කබ ඇඳලා කඹ අඳිනවා කියන්නේ කඹ අවුරුදු වලට එහෙම අඳින්න ලණුවක් අඳින්න දෙපැත්තට දාලා කඹ අඳිනවා. ඒ වගේ අඳිනවා අපි අපේ පැත්තට. හැමදාම දිනන්නේ මායයා. හැමදාට හැමදාම දිනන්නේ ලෝකය. හැබැයි මේක මුලින්ම තේරුම් ගත්තොත් එහෙම මේ කබ ඇඳීම නතර කරනවා. එතකොට නිෂ්පල කෙනෙක් එක්ක සටන් වදින්නේ යන්නේ නැහැ. අපි සමාජයේ හරි වේවා අපි දැනගත්තොත් එහෙම මෙයත් එක්ක නම් මේව කරලා දිනන්න බෑ කියලා. අපි මොකද කරන්න වේලස්සන ඉන්න. මේ මේන් සැරේක අතහැරලා දානවා. දැන් පොලිස් නිලධාරියෙක් එක්ක හරි අගසිගෙන තේරුම් ගන්නවා නම් එයාගේ රාජකාරියත් එක්ක එයත් එක්ක මේ ආව්‍යු කරලා කටන් කරලා දිනන්න බෑ කියලා අපි ඒක මේන් සැරේ අතහැරලා මේ බොහොම ෂේප් එකක් දා ගන්න බලනවානේ. ඒ වගේ තමයි. මායත් එක්ක සටන් කරලා දිනන්න බෑ. මේක තේරුම් අරගෙන පුජ්‍යලත්වයේ අතහැරලා තමයි අපිට පුළුවන් කම තියෙන්නේ. දැන් පුජ්‍යලයක් කියලා අරගෙන ඉන්නවා. පුජ්‍යලයක් කියලා මනසට යන්දිසි වේගයක් අරන් ඉන්නවා. ගල්ගෙඩියක් ඔලුවට තියාගෙන ඉන්නවා. මල්ල ලිහලා බලන්න ඕන. අනුන්ගේ දේවල් තමයි හොරකම් කරලා ඔය ඔලුවට තියාගෙන ඉන්නේ. අනුන්ගේ ඉඩමට තමයි මගේ ඉඩමේ කියලා කියන්නේ. අනුන්ගේ ශරීරයට තමයි අපි මේ මන අනුන්ගේ කියලා කියන්නේ. තව කුජ්ජලෙක්ගේ කියන එක නෙමෙයි. තේරුණානේ? ඒක කෙනෙක් නෙමෙයි, ස්වභාව ධර්මයේ ශක්තියේ ස්වභාව අයිතියක් නැතුව පවතින මේ සතර මහා ධාතු මේ ස්වභාව ශක්තිය. කිරු ජලය මහ පොළොව වාතය මහපොළෝ ඒ විදිහටම තියෙන එක එක මිනිස්සයා උපදිනවා. මේ ඊටම මගේ, මේ රට මගේ කියාගෙන ඉඳලා බැරි යනවා. පොළොවට හරි hina ඇදේ නේද? පොළොව ඒ විදිහටම ඉන්නවා. දැන් මේ මහපොළොවේනේ කී දෙනෙක් උපදිනවද? මේ මහපොළොව අපේ අපේ, මේ පළාත අපේ අපේ, මේ පළාතේ ආයි තියෙන අපිට ඕන එකේකයි ඉන්නු මැරෙනවා. ආයි තව කට්ටියක් උපදිනවා. ආයි ඉල්ලනවා අපේ ආයි තියෙන අපිට ඕන, අපේ ආයි තියෙන අපිට ඕන. ඕවා ඒගොල්ලොත් මලා. තව එක්කෙනෙක් මේ ඊටම මගේ, මේ ඊටම මගේ, පැන්නොත් කැට්ටෙන් ගහනවා වගේ කියන්නේ. ඒ නිසුත් බලා. ඔය මෙහෙ නැති වුණාට අපි ගම්මානවල එහෙම බලන්න ඕන. මේ වැටට, හිමි වැටට එහෙම තියෙන රණ්ඩු ගාමරා ගන්නවා, කැටි ගා ගන්නවා. කොළඹ ඉතින් ඒ නීතියට ඒගොල්ලෝ වෙන් කරගත ඉන්න නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හරියට බිමට බිම් කඩට තණ්හා මාන සෑහෙන තියෙන දෘෂ්ටි තියෙනවා. ඒ මමත්වය පැතිරි 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 වැඩෙනවා. දැන් පොඩිම කාලේ ගන්නක උදාහරණයට නේද, පොඩිම කාලේ ශරීරයේ හිමේ සැරේ අල්ලගන්නේ ඉන්ද්‍රියන් ටික තමයි අල්ලගන්නේ. නමුත් බොහොම පැහැබරයි, ඉන්ද්‍රියන් බොහොම සෞම්‍යයි, බොහොම ලස්සනට තිබුණා. මුලින් අතට හැරලා හිමී සැරේ පොඩි පොඩි දේවල් අතට ගන්න, කටේ ඔබා ගන්න, හවුච්ච අවුච්ච එක පොඩි කාලේ පුරුදු වුණා. ඊට පස්සේ අතට අහුවෙන පෑන පැන්සල හෙවි කෑල්ල වෙන්න පුළුවන් පොඩි ළමයා නේද, තදින් අල්ල ගන්න පුරුදු වුණා. ඊට පස්සේ ඔහොම ලොකු වෙලා මොකද කරන්නේ බබාලා? ගෙදර ඉන්න බබාල දෙන්න එන්න පුළුවන්, අම්මගේ තාත්තගේ සාරි පොට විතරක් නෙමෙයි, කලිසම ෂර්ට් එක විතරක් නෙමෙයි, දැන් තදින් අල්ලන්නේ ඉඩම කඩමත් තදින් අල්ල ගන්නවා, ගේ දොරත් තදින් අල්ල ගන්නවා. මේක මගේ දෙන්න බෑ යාට. ඊට පස්සේ ඒක හරියට බෙදුන්නේ නැති වුණොත්, ඒගොල්ලෝ කැමති පරිදි හම්බුන්නේ නැති වුණොත් ඒකට නඩු. දැන් ඉස්සර නම් බැනලා විතරයි, දැන් නඩු. ඒ අල්ලා ගැනීම, අල්ලා ගැනීම කොච්චර හොඳට අල්ල ගන්නවද කියලා නම් එයාට තව පුළුවන් නම්, තව පුළුවන් නම් පළාතක් පුළුවන් නම්, දිස්ත්‍රික්කයක් පුළුවන් නම්, රටක් පුළුවන් නම්, ආසියාවක් පුළුවන් නම්, ලෝකෙත් පුළුවන් නම් අල්ල ගන්න පුළුවන්ද බලලා, අහසත් පුළුවන් නම් අල්ල ගන්න. නමුත් ඒ හැම දෙයක්ම සංකේත පවණයි. මමත්වය වැඩි වෙන්න වැඩි වෙන්න එයාට අල්ල ගන්න පුළුවන් ප්‍රමාණය කුඩායි. මොකද කුඩා දෙයක් අල්ලගෙන මහා විශාල දෙයක් එයා අතහරිනු දන්නේම නැතුව. ඒ තණ්හාව තියෙන කෙනා කුඩා දෙයක් අල්ලගෙන විශාල දෙයක් අත්හරිනවා. තේරුණා? කුඩා දෙයක් අල්ලගෙන එයා විශාල දෙයක් අත්හැරලා දානවා. තේරුණානේ? අපි අපි වුණත් බලන්නකෝ භික්ෂුන් වහන්සේලා හැටියට, අපි කුඩා දෙයකට බැඳුනා විශාල තත්වයකට එන්නේ නැහැ, ලොකු තත්වයකට දියුණුවක් වෙන්නේ නැහැ, සංවර්ධනයක් වෙන්නේ නැහැ. අපි අර තාමත් අර ගම්මේ කොහේ හරි කේල් මණ්ඩියක් කොටාගෙන ඉන්නවා එන්න පුළුවන් අත්තක මුල්ලක. එතකොට මේ කුඩා දේවල් අත්හරිනවා, අත්හරින තරමට එයාට විශ්වයක් ලැබෙනවා. එයාකට මේ පන්සලක් හම්බ වෙනවා. ඒවත් අත්හරිනවා මනසින්. අත්හරිනකොට එයාට තවත් විශ්වය තවත් විවෘත වෙනවා. එතකොට මේ මීටත් වැඩි, මටත් වැඩි අත්හැරපු උත්තමයන් වහන්සේලා තමයි සරියුත් මොගලන් හාමුදුරුවන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ. මුළු ලෝකෙම අත්හැරිය බලන්න, ලෝකයක්ම අත්හැරියට පස්සේ ලෝකයක්ම ලැබෙනවා. දැන් ලෝකෙම තියෙන පන්සල් බුදුහාමුදුරන්ටනේ, මේ ආයතනයත් බුදුහාමුදුරන්ගේ, අනිත් සියලුම පන්සලුත් බුදුහාමුදුරන්ගේ නේද? ඒක ලිව්වත් සාංගික කළත් කියන්නේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ අයිතිකාරයා. එතකොට බලන්න අතහැරීමේ තරමට මුළු විශ්වයම Tamanට හම් වෙනවා. අල්ලගත්තොත් පර්චස් කීයද? පර්චස් 40යි 50යි අක්කරයයි දෙකයි නේද? ඔය වගේ පොඩි ගානකට නතර වෙයි. අතහැරියොත් විශ්වයම ලැබෙනවා. අත්හරිනවා කියන්නේ ඔය තියෙන ඉඩම් ගඩම් විකුණන එකට හැම නෙමෙයි හොඳේ. ඒව වරදවල ගන්න එපා. ඊට පස්සේ මහා බාරේ ඉන්න වෙයි. අත්හරිනවා කියන්නේ ඔප්පු දෙනප්පු එහෙම තිබුණාවේ හදවතින් මනසින් ඒකට තියෙන වේදනාත්මේ අත්හැරීම. උපාදානාත්මක අත්හැරීම නිසා ඔප්පු දෙනප්පු කාගේ ළඟ තිබුණත් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒවනම් නිර්වෘල් විදියට හරියට තමන්ගේ නමද එහෙමේ තියාගන්න එක හොඳයි. නැත්තම් දොට්ට බහින්න වෙයි. ඒක තමයි තියෙන්නේ. වයසට ගියත් ඒ අම්මලා තාත්තලාගේ ඒගොල්ලන්ගේ තියෙන්න ඕන මුදල් ගිනුම ශක්තිමත්ව තියෙන්න ඕන, දීපල අයිතිය ශක්තිමත්ව තියෙන්න ඕන. නැත්තම් ඉතින් දොට්ට තමයි යන්නේ. භික්ෂුන් වහන්සේලා හැටියට වුණත් එහෙමයි. සේවාවක් කරන්න උන්වහන්සේලාට ඒ නිසි තැන නිසි ආකාරයේ පිරිසුදු අයිතියක් සහ පැවැත්මේ ගුණයක් තියෙන්න ඕන. එහෙම නැත්තම් එතන වැඩ කරන්න බැරි වෙනවා. එයාට අගයක් හෙදෙන්නේ නැහැ. එනත් බලපෑම් ඇති වෙනවා. ඒකයි තියෙන්නේ. තමන්ගේ ශක්තිය තුළ තමන් රකගෙන ඉන්න ඕන. අනිත් අයට ඒව ආක්‍රමණය කරන්න ඉඩ දෙන්න හොඳ නෑ. හැමෝම බලාගෙන ඉන්නේ අදින්නේ ලනුව ගන්නට. ඒක තමයි ස්වභාවය. නමුත් තමන් දැනගන්න ඕන තමන්ගේ දේ රැක ගන්න. ඒක සම්මුතිවාදය. පරමාර්ථයෙන් සියල්ල අත්හරින්න. සම්මුතිය තුළ පැවැත්මට අවශ්‍ය කරන පසුබිමයි තියෙන්නේ. අධ්‍යාත්මය තුළ තියෙන්නේ තණ්හා මානෙන් අත්හැරීම. විශ්වයට අත්හරින්න බලුවම පුජ්‍යලයට අත්හරින්න අවශ්‍ය නැහැ. දැන් අපි ගොඩක් අය කරන්නේ ඒකද නේද? විශ්වයට අත්හැරීම කරන්නේ පුජ්‍යලයට අත්හරිනවා. පුජ්‍යලයට අත්හැරලත් ඒක කියෝ කියෝ ඉන්නවා. නේද? මං අරයට මෙච්චර දුන්න, මේ පුතාට මෙච්චර දුන්න, මේ දුවාට මේ දුන්න, පුජ්‍යල අත්හැරීම. අර පන්සලට මං මෙච්චර දුන්න, මේ පන්සලට මෙච්චර දුන්න, ඒක පුජ්‍යල අත්හැරීම. විශ්වීය අත්හැරීම වැදගත්. ඔබ විශ්වයට අතහරින්න, ස්වභාව ධර්මයට අතහරින්න. පුජ්‍යලයට අතහරින්න එපා, ස්වභාව ධර්මයට අතහරින්න. අන්න ආර්ය මාර්ග ධර්මයේ අතහැරීම. ඔබට ඒක හොඳට පැහැදිලිව තේරෙනවද? පුජ්‍යලයට අතහැරීමේ තියෙන தත්වයක්, ස්වභාව ධර්මයට අතහැරීමේ තියෙන தත්වයක්. ස්වභාව ධර්මයට අතහරින්න පුළුවන් තමන් ළඟ ඔක්කොම තීව්‍රව. තමන්ගේ මාළේ කරේ තීව්‍රව ස්වභාව ධර්මයට අතහැරීම කරන්න පුළුවන්. හැබැයි පුජ්‍යලයට කරන අතහැරීම එහෙම කරන්න බෑ. ඒ වගේම පුජ්‍යලයට කරන අතහැරීමක් කළොත් ඔබ කියන පුජ්‍යල ඇතන ඉන්න එක ලබන්නා වූ පුජ්‍යල තවතන කියනවා. නමුත් ස්වභාව ධර්මයට කරන අත්හැරීම ඔබ කළොත් ඒ ඔබ අතහරින්නේ ඔබේ පුජ්‍යලත්වය. පුජ්‍යලයකු විසින් තව පුජ්‍යලයකට දෙන දීමනාවක් එහෙම නොවේ. පුජ්‍යලත්වය අත්හැරීම. නිතරම අර අඟුලිමාල දුවන අඟුලිමාලට කියනවා වගේ ඔබේ මනසටත් ඔබ නිතරම මතක් කරන්න නතරවන්න. නතරවන්න. එහෙ ඇලෙනවා නතරවන්න. මෙහෙ ගැටෙනවා නතරවන්න. මේ හැමදේම අල්ලන්න පුරුදු වෙච්ච පුජ්‍යලයා නිකන් ඉන්නේ නැහැ. නිවනත් අල්ලගන්නයි ලැස්තිය. මං හැමදේම කැච් කළා, මං මේකත් කැච් කරනවා නේද? අපේ නෝන අල්ලගත්තේ මං හරි අමාරුයි, නිවන අල්ලගන්න එක කච්චක්ද කියලා හිතෙන්න පුළුවන් නේද? ඒ නිසා හැමදේම කැච් කරා, දැන් මේකත් කැච් කරන්නයි බලන්නේ. මගේ තනතුර ගත්තෙත් මං හරි අමාරුවෙන් පන්දමක් දීලා නිවන ගන්න එක පොඩි දෙයක්, මේ මේක ගත්ත එක අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. මේකත් කැච් කරන්න පුළුවන් බා. නිවන කැච් කරන්න බෑ, අල්ල ගන්න බෑ. දැන් මොකද ක්‍රියාමාර්ගය? නිවන අල්ල ගන්න බැරි නම් මොකද වැඩි? ආවේගෙද නේ නිවනත් අල්ල ගන්න කියලා බලන්න ආවේ. නිවනත් කැච් කරන්න බැරි නම් මොකද කරන්නේ? මමත්වයට ලෝකෙ හැම දෙයක්ම අල්ලගන්න පුළුවන්, මමත්වයට අල්ලගන්න බෑ. ධර්මය, නිවන, සංඝ, සංඝ රත්නය, බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය මමත්වයට අහු වෙන්නේ නෑ. එතකොට මමත්වය තියෙන කෙනෙක්, කිසිම කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තුරුණුවන් අඳුරන්නේ නැහැ. තරහ වෙන්න එපා, මේ ඇත්ත කතාව කියන්නේ. මමත්වයේ තියෙන කිසිම කෙනෙක් බුද්ධ ධම්ම සංඝ කියන තුරුණුවන් අඳුරන්නේ නැහැ. නේද? ආකාශේ බදන්නත්ති සමනෝ නත්ති බාහිර. මේ ශ්‍රමණ කියලා කිව්වේ මේ සංඝ රත්නයට. ඒ ශ්‍රමණ රත්නය නැත බාහිර ආහකසේ පාසටහන් නැති වාගේම කියලා බුදුහාමුදුරුවෝ එතෙන්දි පැහැදිලි කරේ ඒකයි. බාහිරේ ශ්‍රමණයෝ නෑ. ඒක කැලේ ඉන්නවයි කියන එක නෙමෙයි ඒක අදහස. බාහිරේ ශ්‍රමණයෝ නෑ. මමත්වයේ තියෙන කෙනා අඳුනන්නේ තමන්ගේ මමත්වය. මුස්ලිම් කෙනාගේ මමත්වයට යාට පේනෝ සිවුරු දාගත්ත අය. කතෝලික කෙනාගේ මමත්වයට යාට පේනෝ සිවුරක් දාගත්ත කෙනා අය. බෞද්ධ කෙනාගේ මමත්වයට අනුව යාට පේනෝ සිවුරක් දාගත්ත හාමුදුරන්ගේ ස්වභාවය. එන සුදු ජාතිකයෙකුට එහෙම මහනු, දැන් අපි ගියාම සමහර අය අහනු මොකද්ද මේ ඇඳුම කියලා. ඒගොල්ලෝ හිතන්නේ මේ නිව් මේ අලුත් මේ ෆැෂන් එකක් නේද? අලුත් ෆැෂන් එකක් කියලා මේක හිතලා මොකද මේ ඩ්‍රෙස් එක මොකද්ද කියලා අහනවා. ඉතින් අපි කියමු මේක බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ බුද්දිස්ම. ආ ඒක තමයි. ඒක අපි දැකලම නැහැ මේ හොස්තරේ. අලුත් විලාසිතා. මේ ගලන්න යන කිසිම සංඥාවක් ඇවිල්ලා නැහැ. කාගේ හිතේ අර හැමෝම එක එක විදියට ක්‍රියා කරන නිසා මේකත් එහෙමයි කියලා. මෙතන එහෙම එකක් නැහැ. හැමෝටම පේන්නේ තමන්ගේ මමත්වය තමයි. වටපිටාව බලද්දී හැමදෙස්සෙම පේන්නේ තමන්ගේ මමත්වය. මං අහන්නේ ඒක නෙමෙයිද? ඒ මමත්වයෙන් තමයි තමන්ගේ අධ්‍යාත්මික ඇස ආවරණය වෙනවා. මමත්වය තුළින් තමන්ගේ ඇස ආවරණය කරනවා. ඒ ආවරණයට අනුකූල දෘෂ්ටියක්, ඒකද කියන්නේ දාගන්න කන්නාඩි දෙකට අනුව පාට නේ, අවු කන්නාඩි දෙකක් දැම්මාම වහිනවා වාගේ, ගිනි කන්නාඩි දෙකක් දැම්මාම අවුව වාගේ. සමහර අය කන්නාඩි වලට අර පොඩි අකුරු ලොකු වෙලා බලන තියෙන කන්නාඩි දෙක දාගත්තාම අනිත් අයගේ නිකන් මූණු නිකන් මෙහෙම බෝල වෙලා නේද තියෙන්නේ. ඒක නිසා කන්නාඩිය පන්නලා තමයි අනිත් කෙනා අඳුන ගන්න බලන්නේ. ඒ ඔබත් මේ කන්නාඩි පන්නලා මේ ලෝකෙ දිහා බලන්න. කන්නාඩි නැතුව, දෘෂ්ටි නැතුව, සංකල්ප නැතුව ලෝකෙ දිහා බලන්න. සාහයක් නැතුව ලෝකෙ දිහා බලන්න. සිහිය නැතුව ලෝකෙ දිහා බලන්න. සමාධියක් නැතුව ලෝකෙ දිහා බලන්න. දැන් මේ ඇතු සිහිය ඇතුවනේ හැමදාම ජීවත් වෙන්න උත්සාහ කරන්නේ නේද? සිහියෙන්නේ ජීවිත ජීවත් වෙන්නේ. සිහියෙන්නේ හොඳ සිහියෙන්නේ. හොඳ සිහියෙන් ජීවත් වෙන්න. දවස් අතර සිහිය නැතුව ජීවත් වෙලා බලන්න. දැන් හොඳ සිහියෙන් ජීවත් වෙලා ඔච්චර සෞතු නම් සිහිය නැතුව ජීවත් වෙලා බලන්න දවසක්. මේක හොඳින් තේරුම් ගන්න. ඇත්තෙන්ම සිහිය ඇතුව ජීවත් වෙනවට වඩා ලෝකේ සාමකාමී වෙනවා, යහපත් වෙනවා, ලස්සන වෙනවා සිහිය නැතුව මිනිස්සු ජීවත් වෙනවා. සම්මා සතිය කියලා කියන්නේ සිහිය නැතුව ජීවත් වීමට. මොනවද දැන් ඔයගොල්ලන්ට තියෙන සිහිය? ගෙදර යන සිහිය, අරයා ගැන සිහිය, මෙයා ගැන සිහිය, අර දරුව ගැන සිහිය, මේ පුතා ගැන සිහිය, අර වැඩේ ගැන සිහිය, මේ වැඩේ ගැන සිහිය, බස් එකේ යන සිහිය, කෝච්චි යන සිහිය, කුඩේ අමතක වෙයි කියන සිහිය, ලයින් බිල් වතුර බිල් ගෙවන සිහිය. සම්මාසතියක් වෙන්නේ නැහැ නේ එතකොට? නේද? සම්මාසතියක් නෙමෙයි එතන තියෙන්නේ ලයින් බිල් සතිය. ඈ කුඩ සතිය, කුඩේ පිළිබඳව සිහියෙන් ඉන්නකොට කුඩ සතිය. බස් එක පිළිබඳව අපිට ඉන්නකොට ඒක බස් සිහිය, කෝච්චිය සිහියෙන් ඉන්නකොට කෝච්චි සිහිය. එතකොට සිහිය කියන කාරණය මොහොකට හරි බැඳුනහම ඒකත් එක්ක බඳවල කියන. දැන් එතකොට සිහිය ඊළඟට අර ඔක්කොගේම මුදවල ආනාපාන සතියට ගන්නවා. එතකොට ඒකට කියන්නේ ආනාපාන සතිය. නේ? ආස්වාස ප්‍රාස්වාස කරන සිහිය. එතකොට සිහිය කියන කාරණේ හරි මේ ස්වාධීන නිශ්චල කාරණයක්. නමුත් හැවතිස්සෙම අපේ වරදක් තියෙනවා. මොකද්ද? මෙයාව අරගෙන ගිහලා යම් මෙහෙක බන්ධවනවා. තනි කඩව ඉන්න සිහිය බන්ධවනවා ගිහලා තව එක. තනිකඩ සිහිය තනිකඩ කාරගෙන ඉන්නේ. සිහිය අපි හිතන එතකොට තමයි වැදගත් මේ සිහිය කියලා. සිහිය තව එක බැඳුවාම තමයි සිහිය වටිනාකම කියලා නෑ. සිහිය කිසිවක නොබොදවන්න. අන්න එතන තමයි සිහිය යමක බැඳුනහමනේ අපි ඔය සිහිය ඇතුව ඉන්නවා කියලා කියන්නේ. දැන් කුඩේ ගැන සිහියෙන් කුඩේ අරයි යන සිහිය. කුඩේ ගැන සිහියෙන් කුඩේ අරයි යන ඒකට කවන්නේ. නමුත් සිහිය කිසිවක නොබදවා තියෙනකොට තමයි පින්නතුනේ අපි නියම අවශ්‍ය කරන විමුක්ති සතිය සම්මා සතිය නොබැදෙන නොවැළෙන නොගැටෙන සිහිය උදා වෙන. ඒ කෙනාගේ සිහිය දැන් මම දැකලා තියෙනවා මේ වික්ෂුන් වහන්සේලා පිළිබඳව වුණත් අපි ගොඩක් ගම්මානවලට පළාත්වලට මේ ධර්ම දේශනා කරන රඳින නිසා වැඩම කරලා තියෙන නිසා අපි දන්නවා එක එක පළාත්වලදී එක එක විදිහේ ගෞරව තමයි හම් වෙන්නේ. සමහර පළාත්වල වික්ෂුන් වහන්සේලා ගණන් ගන්නෑ, පිළිගන්නේ නැහැ, ගෞරවයක් නැහැ. ඇයි නැත්තේ? ඒ පළාතේ ඉන්න හාමුදුරුවන්ගේ ස්වරූපය අනුව. තව පළාතකට ගියාම හාමුදුරු කෙනෙක් දැක්කහම ඈත ඉඳලා මොටෝ සයිකලෙන් බිමට බහිනවා. බහැලා මේ තල්ලු කරගෙන. එහෙම ගෞරව තියෙන පළාත් තියෙනනේ, ගම්මාන තියෙනවා. හාමුදුරු පහු කරගෙන බයිසිකලේ යන්නේ නැහැ. එයා බයිසිකලෙන් බහිනවා. බහැලා බයිසිකලේ තල්ලු කරගෙන ඉස්සරහට ගිහිල්ලා ඔළුව නමල වැදලා හාමුදුරු යනවා. කානුවට වගේ පාරට අයින් වෙලා වැඳගෙන ඉන්නවා. එක එක සිහිය. දැන් අපි තායිලන්තෙට ගියාම තායිලන්තේ තියෙන ගෞරවය ඒ එක විදියක්. සායන්හන්සලා එනකොට පදික වේදිකාවෙන් පවා ටක් ගාලා ඒගොල්ලෝ අයින් වෙලා ඉඩ දෙනවා. සායන්හන්සලා බොහොම දෙනෙක් නෙවෙයි, ටික දෙනෙක් හරි ඉන්නවා එහෙම. සමහර රටවල් වලට ගියාම අර මොකද්ද ඔය ඇඳුම කියලා අහනවා. නේ මොකද්ද ඇඳුම කියලා අහනවා. කේක විදියට හිතනවා, ගෝත්‍රිකයෝ කියලා හිතනවා, මොනවා හරි අලුත් ඇඳුමක් කියලා හිතනවා. එක එක විදියේ දේවල් හිතනවා. මේ ඒ යාගේ සිහි අනුවයි බලන්නේ. දැන් තේරෙනවා නේද? දැන් මෙතන ඉන්න මේ පින්නතුනුත් බන්දිහා බලන්නේ ඒ ඇත්තගේ සිහි අනුව. තමයි පන්සලේ හාමුදුරුවන්ගේ තෙක්ක තියෙන රටාවත් එක්ක අනුව වෙන්න පුළුවන්. මේ හාමුදුරුවන් වහන්සේ දිහා බලන්න. තව කෙනෙක් ධර්ම අවබෝධයත් එක්ක බලනවා වෙන්න පුළුවන්. තමන්ගේ ඔළුවේ දාගත්ත සිහිය. හැමතිස්සෙම සිහිය අතීතයේ බඳවල වර්තමානයේ දෙස බලනවා. අතීතයේ හුරුවත් එක්ක වර්තමානයේ දෙස බලනවා. ඉතින් ඒ නිසා නේද හාමුදුරුවෝ රහස්‍ය දේශනා කරන්නේ සිහිය ඇතුව ඉන්නවට වඩා සිහිය නැතුව ඉන්නක හොඳයි කියලා. දැන් අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා හොඳ සිහියෙන් නේද වැඩ කරන්නේ? අවදි වෙච්ච වෙලාවෙ ඉඳලා හොඳ සිහියෙන් වැඩ කරන්නේ. මම අහන්න කැමති දැන් රාත්‍රී කාලේ පැය 4ක් 5ක් 6ක් විතර සිහිය නැතුව හිටියේද නැද්ද? ඊ රාත්‍රී සිහිය නැතුව හිටියේද නැද්ද? සිහිය නැතුව හිටියා. සිහිය නැතුව ඉන්න වෙලාවේ දන්නේ නැහැ මේ ඉන්නේ බිමද, ඇඳකද, මොන රටකද, කොතනද ඉමුකුත් දන්නේ නැහැ. එවකුත් දන්නේ. සිහිය ආපු ගමන් තමයි ඒ ඔක්කොම දන්නේ. සිහිය නැතුව ඉන්න කාලේ කිසිම ඇලීමක් නැහැ, බැඳීමක් නැහැ, ගැටීමක් නැහැ. අර නින්දේදී සිහිය නැතුව හිටියා වාගේ ඒ සිහිය ප්‍රකෘතිමත්ව ඇවිදින වැඩ කරන මොහොතේදීද ඒ පිරිසුදු සිහිය අපේ අධ්‍යාත්මය තුල අවදි වුණොත් පැය 24ම නිදාගත්තා වාගේ සෝයක් තියෙනවා. හොඳට මේ ඇවිදිනවා, කතා බහ කරනවා. නමුත් අර කිසිවක නොබදින ඒ සිහිය අවදි වීම තුළ, ඒ කියන්නේ ඒ සිහියෙන් අවදිව සිටින මොහොතේදී, පවත්වා ගන්න මොහොතේදී තමන්ට තියෙන වූ සහනයක් තමන් අහන්නේ. තද නින්ද ඔබ අඳුනනවද? ඔබගේ තද නින්ද ඔබ අඳුනනවද? හැබැයි නෝන මහත්තයගේ තද නින්ද නම් අඳුනනවා. මොකද හේතුව අර කියන සද්දයක් තද නින්දේදී ඒක නම් අඳුනනවා. නමුත් තමන්ගේ තද නින්ද අඳුනනවා අඳුනන්නේ. තමන්ට හරියට නින්ද මෙහෙම නින්ද යන ගැප් එක තමන්ට අහු වෙනවාද? එකපාරට මේ සිහියෙන් ඉඳලා එකපාරට නින්දට තමන් හොස්සලා ඇදිලා යන මොහොත තමන් අඳුනනවාද? අඳුනගන්න බෑ. හොස්සලා එකපාරට අනිත් පැත්තට නිද්‍රාවට ඇදලා ගන්නවා. නිදා ගැනීම සඳහා ඔබ සූදානම් වෙන්නේ කොහොමද? වැඩ ටික අවසන් මම ෆුල් රෙස්ට් කියලා දෙනවා. ඉත දුන්නට පස්සේ නේද හොස්කාල ඇදලා ගන්න නින්දට නේ? ඒව නැත්තම් ඉන්ද්‍රයන්ට ගොඩක් මහන්සි වෙන්න ඕන. මහන්සි වුණාම දැන් ඇති දැන් වැඩ කරලා මට අමාරුයි කියලා එයා ඇදලා ගන්න නින්දට. දන්නේම නෑ නින්දයන්. කොහොමරි මනසට හරි එපා වෙලා හිටින්න. ඒක බාහිර මොලේට නිින්ද යන අවකාශය සලසා දෙන ක්‍රමය. ඔය ක්‍රමයෙන්ම තමයි නිවන් දකින්නට අවකාශය ලබා දෙන ක්‍රමවේදය. ඒක මොලේට නිදා ගන්න දෙන අවකාශයනේ. මේක මොලේට නිදා ගන්න දෙන අවකාශය නෙමෙයි. මේක තමන්ගේ සිතට නිදා ගන්න, අධ්‍යාත්මික සිතට නිදා ගන්න දෙන අවකාශය තුල ඒකමයි කරන්නේ. නිදා ගන්න බෑ ක්‍රියාවකින්. දැන් කාට හරි ගියෝ තා විනාඩි පහෙන් නිදා ගන්න කියලා. හන්දෑ කණේ ඉක්මන ඉක්මන නිදා ගන්න කිව්වොත් එහෙමලු කොහොම කන් නිදා ගන්න. ඒ ස්වභාවය තුලින් එතෙන්ට ඇදිලා යන්න ඕන නිසා ඔය ඕමනාවෙන් නිදා ගන්න බෑ කාටවත්. එහෙනම් මේ තෘෂ්ණාවෙන් මේ තණ්හාවෙන් අපි ඈත් වෙන්නේ අපේ මනසේ තියෙන ඇලීම් ගැටීම් වලද තියෙන තණ්හාව කියන එක අඩු කරලා දුරු කරලා නැති කරලා දානවත් එක්කම අපේ මනස ස්වභාවය තුළ අවදි වෙනවා. හැම දෙයකටම ගමම්මකක් තියෙනවා නේද? හැම දෙයකටම ලෝකේ ගමම්මකක් තියෙනවානේ. ඒ කියන්නේ රෝඩ් මැප් එකක් තියෙනවා. මේ ලෝකේ තියෙන එකම එක දේ තමයි රෝඩ් මැප් එකක් නැති. එකම එක ගමම්මක තමයි නිවන් මඟ. කාපංකෝ ඉතින් ඔය කාලා දිරවනවද? නේ මේ බුද්ධාගමද? මේ බුද්ධාගම නෙවෙයි. බුද්ධාගම නෙවෙයි. බුද්ධාගම නම් රෝඩ් මැප් එකක් තියෙනවානේ. දැන් මේ රෝඩ් මැප් එකක් නැහැ. විමුක්ති මාර්ගය. විමුක්ති මාර්ගය කියන්නේ රෝඩ් මැප් එකක් නැහැ කියන එක. ඒ වුණාට මං කිව්වේ බුද්ධාගම නෙමෙයි. ඔව දේරුම් ගන්න මේ අමාරු නිසා තමයි කතරගම දෙයියෝ ඉන්දියාවෙන් ඉඳලා ලංකාවට ආවම ඔළු එකක් මදි කියලා හයක් හයි කරගත්තේ. මොකද ලංකාවේ තියෙන බණ දේරුම් ගන්න නම් එක ඔළුවකින් බෑ කියලා අපලසිය කල්පනා කරා එකක් මදි හයක්වත් තියෙන්න ඕන කියලා. ඒ වගේ මේ ඇත්තන්ටත් මම හිතන්නේ ඒ අදහස දැන් පහළ වෙනවා ඇති. හාමුදුරුවෝ බණාන්නේ නෝන ඔළුව එකක් අරන්මදි තව මේ එක්ස්ටර්නල් දෙක තුනක් අරගෙන එන්න ඕන හයි කරගන්න කියලා. අමතර සමාධිහා බලන්න පුරුදු වෙලා නැතිකම තමයි මේ තියෙන අපහසුව. සමාධිහා බලන්න පුළුවන් නම් හරි ලේසි. මේක අවබෝධ කරගත්තයි කියන්නේ ඇත්තටම මෙච්චර ලේසි එකක් ඇයි මිනිස්සු අවබෝධ කරගන්නේ නැත්තේ? කවුද අපේ හන්තේ කියන්නේ නේද? ඔය ගිය සතියේදී එහෙම අවෝ වාක්‍යයක් කිව්ව කතාව තමයි මොකද? ඇයි හාමුදුරුවනේ මෙච්චර ලේසි ධර්මයක් ඇයි මිනිස්සුන්ට අවබෝධ කරගන්න බැරි? කොච්චර ලේසිද? හරි ලේසි. ඒක අවබෝධ වෙච්ච කෙනාට තමයි මේක තේරෙන්නේ. මේ මොන මොන දෙයක්ද මම මේ හැමතැනම දිනුවනේ මේ ළඟ තියාගෙන මේක තේරුම් ගත්තේ නැහැ. ඉතාලම සරල දෙයක් නේ මේක. හැබැයි තේරෙනවා. අපිට තේරුණේ එහෙම ඔළුව උඩ තිබුණු කණ්ණාඩි දෙක හොයාගන්න බැරුව ගේ හැමතැනම පෙල්ලගෙන හෙව්වා. නේ? කන්නාරි දෙක ඔළුවේ දාගෙන නේ හැමෝටම බයිනවා, පුතාට බයිනවා, නෝල්ට බයිනවා. මේක තියෙන තැන තියෙන්න රින්න දෙන්නේ නැහැ. හරේ ගෙනියනො මේකේ ගෙනියනො මම මෙතන දෙක්බා. දැන් වැඩට යන පරක්කු වෙනවා කන්නාරි දෙකකෝ. ඉතින් නෝනට තද වෙලා ඇවිල්ලා කියන බලනකොෝ යොළු උඩ. අලුවම ඇත්තනේ නම් තියෙනවනේ. ඒ වාගේ අපි දැන් කියන්න තියෙන්නේ දැන් ධර්මයේ හැම තැනම හොයන 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 හොයාගෙන බලන කොයි ඔළුව උඩ කියලා කියන්නේ. තමා ළඟ බලන්න. ඈතක නෙමෙයි තියෙන්නේ, පේන්නේ නැති සීමාවේ තමා ළඟ. ඇස් දෙක කොහෙද තියෙන්නේ? ඇස් දෙක තියෙන්නේ කොහෙද? ඇස් දෙක තියෙන්නේ මූණේ. ඒ මූණේ කියලා කිව්වේ සැකෙන්. ෂුවර් නෑ මූණේද ඇස් දෙක තියෙන්නේ කියලා. මොකද ඒ ඇස් දෙක පෙන්නලා නෙවෙයිනේ කිව්වේ මූණේ තියෙනවා කියලා. යම් මිත්‍ය ආකාරයක දැනෙන ස්වභාවය නිසා අපි ඉතින් කෝ ඇස් දෙක තියෙන්නේ මූණේ කියලා උදේ පාන්දර කන්නාඩියෙන් දැක්ක නිසා. නමුත් පේන්නේ මමත්වේ කියන්නේ එහෙම දෙයක්. මමත්වේ පේන්නේ. තේරුණ? ඇස් දෙක ඔබ ජීවිතේට දැකලා නැහැ. ඔබ කන්නාඩියෙන්වත් ඒ දකින්නේ ඔබේ ඇස් දෙක නෙමෙයි. කන්නාඩියේ සෙවණැල්ල. කන්නාඩියේ වැඩෙන සෙවණැල්ලයි දකින්නේ. ඒක කරවල වෙලාවක බැලුවාම සෙවණැල්ල කළු පාටද පේනවා. මූණ රවුම් අර සයික් කන්නාඩි වගේ ඒවයි මූණ බැලුවාම ওই වාහනවල තියෙනනේ මූණ රවුම් වෙලා පේනවා. එතකොට අපේ මූණ නෙමෙයි කන්නාඩියෙන් අපිට පේන්නේ. අපේ සෙවණැල්ල කන්නාඩියේ ස්වරූපයට පේනවා. ඇද කන්නාඩි දෙකක් තිබුණොත් ඇදට පේනවා. ඒ ඇත්ත වශයෙන්ම ඔබේ ඇස් දෙක ඔබ දැකලා නැහැ ජීවිතේ. ඔබේ ඇස් දෙක ඔබට බලන්න ක්‍රමයකුත් නැහැ. හොඳ ක්‍රමයක් බලන්න හොයාගන්නකො ඔබේ ඇස් දෙක ඔබට බලන්න. කන්නාඩියෙන් පේන්නේ ඔබේ ඇස් දෙක නෙමෙයි, ඒක සෙවණැල්ල. කන්නාඩියට වැටෙන සෙවණැල්ල, ඒ සෙවණැල්ලේ ස්වරූපයද පරිසරයේ ස්වරූපයද කන්නාඩි හැටේට ඒක වෙනස් වෙනවා. ඒ සෙවණැල්ලේ ස්වභාවය නේද? දැන් අර කන්නාඩිය නැවිලා තිබුණොත් එහෙම නේද? ඒ නැවුණු රූපයක් පේන්න පුළුවන්. ඈ සමහර අය කියන්නේ අර කන්නාඩියෙන් බැලුවම මගේ මූණ ලස්සනයි, මේ කන්නාඩියෙන් බැලුවම කැතයි කියලා. ඒකට හේතුව සමහර කන්නාඩි වල මූණ රවුම් කරලා පේනවා, සමහර ඒවා හතරැස් වෙලා පේනවා, එක එක තත්ත්ව තියෙනවා. අන්න ඒකට තමයි ඔබව ඔබ දකිනවා කියලා කියන්නේ. ඔබව ඔබ දකිනවා. මම්මාව දකිනවා. ඔබ වෙන දෙයක් දැක හිටපු ලෝකේ දැන් පොඩ්ඩක් නතර කරලා මම්මාව දකිනවා. ඒ කියන්නේ මම සිතුවිලි දකිනවා නෙමෙයි, මම අරමුණු දකිනවා නෙමෙයි. තේරුණානේ? ඒකට නෙමෙයි මම්මාව දකිනවා කියන්නේ. මම විසින් තව අන් 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 කාර්යයකට පියවරක් තබන එක නෙමෙයි. මම මාව දකිනවා. ඒ කියන්නේ මම සිතුවිලි දකිනවා නෙමෙයි. මම රූප ශබ්ද ගන්ධ දකිනවා නෙමෙයි. මම වේදනා දකිනවා නෙමෙයි. මම මාව දකිනවා. පිස්සු වැටෙනකම්ම මේ බණ අහන්න වෙනවා. ඇයි පිස්සු වැටෙන්න කියලා කියන්නේ? දැන් පිස්සු අල්ලගෙන නේ ඉන්නේ. පිස්සු අල්ලගෙන ඉන්නේ. පිස්සු උපාදාන කරලා ඉන්නේ ඔය පිස්සුව වැටෙන්න ඕන. පිස්සු වැටෙනකම්ම බණ අහන්න ඕන. ඊට පස්සේ පිස්සු වැටුණාට පස්සේ ඊට පස්සේ යාට පිස්සු නැහැ. පිස්සු වැටිලා. දැන් පිස්සු ඇවිල්ලා නේ තියෙන්නේ. මේ ලෝකේ භාවිතයේ අනිත් පැත්ත තියෙනවා නේද? පිස්සුව එන එකට කියනවා පිස්සු වැටෙනවා කියලා. පිස්සු වැටෙන එකට කියන්නේ එන එක. ලෝකේ භාවිතයේ අනිත් පැත්තට දෙන්නේ පිස්සු වැටෙනවා කියනවා. මොකද්ද පිස්සු? මම කියලා කෙනෙක් ඉන්නවා කියලා ගන්න එක තමයි ලෝකේ තියෙන පිස්සුව. ඒක ගත්තට පස්සේ පිස්සු අරගෙන ඉන්නේ ওই පිස්සුව වැටෙන්න ඕන. ඒ පිස්සුව වැටුණොත් පිස්සු වැටෙනවා. ඊට පස්සේ පිස්සු නැහැ. පිස්සුව සනිකයි. පිස්සුවට වැටෙනවා නෙමෙයි, පිස්සුව තමන්ගේ ළඟින් වැටෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කරනවා නම් මරුණත් කමක් නැහැ කියලා ගමන් කරන්න ඕන. මලක් කමක් නැහැ කියලා. මලක් කමක් නැහැ කියලා තමයි ධර්මයට සිත පිහිටවන්න ඕන. මා ආත්ම සෙනෙහයට බැඳලා ඉන්නෝ නම් ධර්මයේ දකින්න බෑ. දහම් සොඬ රජ කෙනෙක් වෙන්නම ඕන. ධර්මයේ දකින හැම කෙනෙක්ම දහම් සොඬ රජ කෙනෙක් වෙනවා. ඒ කියන්නේ මැරෙන්න බය නැහැ. මම බණපදේ දැනගන්න කැමතියි. විශ්වාසත් කරන්න බෑනේ නේද? යකේ බණ කියනවලු. යකු කොහෙද බණ කිව්වේ? ඈ බණපදේ කියන්නම් කියලා පොරොන්දුවක් වෙනවා. කඩට පනිනවා බණපදේ මගදී කියන්නම් කියලා. ඌලම් පාරට හරි ඇහෙන්නේ නැතුව ගියොත් ඒත් ඉතින් සොරි තමයි යකාගේ කටේ. නමුත් යකා විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔබ මරණයට කියන එකට ඔබේ ජීවිතේ ඉඩ දෙන තැන තන අමරණීයත්වයට ඔබේ සිත විවෘත වෙනවා. මරණයට ඉඩ නොදෙන තාක්කල් මාරය පස්සෙන් ඔබේ එළවනු. මරණයට ඉඩ දෙන තැන අමරණීයත්වයට ඔබේ මනස විවෘත වෙනවා. ඇත්තටම මරණයට ඉඩ දෙනවද? ඒ කියන්නේ මැරෙන්න ඉඩ දෙනවා කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. මරණයට ඉඩ දෙනවා කියලා කියන්නේ මැරෙන දේවල් අපි එක සම්බන්ධතාවයක් නෑ, අල්ලගන්නේ නෑ, උපාදානය කරගන්නේ නෑ. කියන්නේ පුජ්‍යලේක හැටියට මැරෙන්න සිත ශක්තිමත් කරගන්න එක වඩා. ඔය දැන් අපි හිතන බය නැතිකම කියන එක අපි හිතමු සමහර අය බයයි. නමුත් ඒ බය වුණාට ඒගොල්ලෝ හිත ශක්තිමත් කරනවා ඒ බයද මුහුණ දෙන්න. ඒක නෙමේ බය නැතිකම කියන්නේ. බය නැතිකම කියන්නේ හදවතින්ම බය උපදින්න නැතිකම. එහෙම නැතුව බයට මුහුණ දෙන්න ශක්තිය උදා කර ගැනීම නෙමෙයි. දැන් අපි හිතමු හමුදාසේබලේ බය නැහැ. ඒ කියන්නේ රහතත් රහත් වෙලාද? චණ්ඩි බය නැහැ. රහත් වෙලාද? නැහැ. ඒගොල්ලෝ බයයි. ඒ බයට මුහුණ දෙන්න ශක්තිය උපදව ගන්න. මොකද ඒ බයට උපදව ගන්න ශක්තිය උපදව ගන්නවා කියන්නේ අවි ආයුධ ළඟ තියාගෙන ඉන්නවා. ආශර ගුරුසු විදියට ඒකට මුහුණ දෙන්නට අවකාශය සලසා ගන්නවා. ඒගොල්ලෝ බය නැති අය නෙමෙයි, බයට මුහුණ දෙන්න ශක්තිය ඇති කර ගන්න අය. බය නැතිකම කියන්නේ වෙන එකක්. එතන වැඩිම බය ජනාධිපති. ඊට පස්සේ බය අගමැති. ඇයි? අර අරයට 250යි මෙයාට 150යි ගාඩ් එක. නේද? ඊට පස්සේ ඇමතිවරු බය අය. ඊට පස්සේ මොහොම ඇවිල්ලා ප්‍රාදේශීය යන බය නැතිම මිනිස්සු තමයි සාමාන්‍ය ජනතාව. ඔව් ගාඩ් එක ගන්න මොකුත් නැහැ, පාඩුවෙ ඉන්න බය නැහැ. නේද? බය වුනේ. කාගේවත් හිරියරයක් නැහැ, හානියක් නැහැ, කරදරයක් නැහැ. සරකම් කරන්න ඕනේ නැහැ, වංචා කරන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ඉතින් පාරේ යාර පොලිස් කාරෙක් ඉර කපනකම් බලාගෙන ඉන්නේ අල්ලගන්න. මොකද වෙන මොකක්වත් නැහැ නේ. ඒ නිසා ඉර කල්ල කපනකම් ඉන්නේ. ඔයන් හරි ලෑම් මාස්ටර්යක් හරි පහකොල්ල යන වෙලාවක් අල්ලලා. නේ ලෑම් මාස්ටර්යා පස්සේ වාහනයක් යනවද මේ? ඉරි 1000ක් ගහලා තිබ්බත් එතනින් ලෑම් මාස්ටර් ඉස්සර ගල්ල වාහනේ යනවනේ නේද? ඉතින් යහපැත්තර හැංගිලා ඉඳලා පාට බලව උනතර කරනවා. අන්න ඉර කැපුණා. අල්ලගත්තා. ඒ හරි හරි ආපන් කමක් කෙරේ. මං හිතන්නේ ඔය වගේ දෙයක් ඔස්ට්‍රේලියාවේ රජයට හරි පොලිසියට හරි ආරංචි වුණොත් තුන් hina වෙලා බඩේ. හේ හේ හේතුව මේ ලංකාවේ කොරන්ට වැඩ කියලා. ඒ වගේ අර සාධාරණ නැති නීති තුල මිනිස්සු අසරණ වෙනවා. නිසා නිර්භය කෙනෙක් වෙන්න ඕන. හිට්ලර් මහත්තයත් කියලා තියනවා කියන්නේ නේද? ලෝකේ ඉන්න නිර්භයම පුජ්‍යලයා බුදුරජාණන් වහන්සේ වෙන්න ඕන කියලා. ඒකට හේතුව හැමෝගේම අතේ දණ්ඩක් හරි පොල්ලක් හරි අවියක් හරි මොනවා හරි තියෙනවලු. බුදුහාමුදුරන් ගතේ ඒ මොකක්වත්ම නැහැලු. මේ බලන්න ඕන දෙයියෙක් කියලානේ තියෙනවනේ, දණ්ඩක් පොල්ලක් හෙල්ලයක් තියෙනවා තේ. ආරක්ෂාවට තියාගන්න. බුදුහාමුදුරු ළඟේ මොකක්වත් නැහැලු. ඒ නිසා කිව්වා මොහු තමයි ලෝකේ ඉන්න නිර්භයම පුජ්‍යලය. බය පුජ්‍යලය තමයි ලෝකේ විශාල හානිකර තත්ත්වයන් ඇති කරන්නේ. බය වැඩි වෙන්න වැඩි වෙන්න තමයි ඒ මිනිස්සු ගොඩාක් දේවල් සිද්ධ කරන්නේ. මහා පව්කම් පවා කරන්නේ Tamanට හානියක් සිද්ධ වෙයි කියන බයට. තේරෙනවනේ? ගොඩාක් දේවල් කරන්නේ බයට, හොරකම් කරන්නේ බයට. මංගොල්ල කන්නේ බයට. ආර්ථික බයට. සමාජීය බයට. බොරු කියන්නේ බයට. සුරාපානය කරන්නේ බයට. අර අරයට දෙයක් කියලා යන්න මං අඩියක් ගහලා යන්න ඕන කියන්නේ ඒක නෙනේ. දෙකක් ගහලා ගිහිල්ලා අරයට මොනව හරි දෙයක් කියලා එන්න පුළුවන්. ඇයි? දෙකක් ගහන්න නැතුව ගිහිල්ලා කියන්න බෑ ඒක. ඇයි ඒ? බයයි. බයයි. ඒවල සුරාපානය කරන්නේ ගොඩාක් මහත්තුරු ගෙදරේ ඉන්නේ නෝනට බයයි. එහෙන් දෙකක් දාලා ගෙදරට එන්නේ මොකද ඇයි? නෝනට බයයි. නෝනට මූණ දෙන්න ශක්තිය එනදි එක මදි ඇගේ. තා පොඩ්ඩක් තෙල් ගහගෙන ඉන්න වෙනවා කියලා මොකද ඉන්නේ? ඒකෙන් පේනවා තමන්ගේ මේ බයට තමයි සුරාපානය සිද්ධ කරන්නේ. ආත්මේ පහළට වැටලා තියෙන එකයි. දැන් අපි මොකද කරන්න ඕන? නිවන් දකින්න අපි මොනවද කරන්න ඕන? ආන්න හොඳයි ඔන්න ඕම ඉන්නවා. එහෙත් ඉන්න බලන් ටික වෙලා සංසෝම දැන් නම් හරි පැටි ගැවුණා. දැන් නම් ওই විදියට නම් ඉන්න එපා. දැන් ඇක්ෂන් එකක් අරන් තියෙන්නේ. දැන් හිටියොත් ඉන්නේ ඇක්ෂන් එකට. හරියට අර මේ අධ්‍යක්ෂකතුමා ඇක්ෂන් කියව ගම මෙයා රංගනයේ ලේස්ති වෙනවා. crawling action yoga tarvidha then meditation action card kiyapu gaman aya negitta ahai sadhi ara action eke hidiyata wediya honda ara sadhiwe hidiyata e mokada aaropane eke inne athana ara rangane ekata etakota medara double rangane ekak jeevithaye rangane anith ekak ara අදාළ නාට්‍ය රංගනය දෙකයි. එතන මෙඩිටේෂන් රංගනය. වේදිකාවෙන් බිමට බහින්න ඕන. ස්වභාවික රංගනයෙන් සහ ආරෝපිත රංගනයෙන් දෙකෙන්ම වේදිකාවෙන් බහින්න ඕන. වේදිකාවෙන් බැහැලා ජීවත් වෙන්න ඕන. නේද? මුළු මහත් ලෝකයේම රංග මඩලා. දැන් මේ මහ පොළොව හැමදැනම දෙන්නේ රංග මණ්ඩල. මේ මහ පොළොවෙන් බහින්න ඕන. ඉවත් වෙන්න ඕන. අන්න ඒ විදිහටයි වාසය කරන්න. ධර්ම ඥානය කියන එක ඇති වෙන්න ඕන. ඒ ඥානය තුලින් තමයි මනාව මනස හික්මවා ගන්න හැකියාව තියෙනවා. පාලනය කර ගන්න හැකියාව තියෙනවා. එතකොට ඥානය උපදවාගෙන තමයි වාසය කරන්න ඕන. ධර්මඥානය. එතකොට සාමාන්‍යයෙන් මුකුත් කරන්න දෙයක් නැහැ කියවනේ නිසා අපි නිකන් හිටියා. ඒ කරන්න දෙයක් නැහැ කියන එක තුල ඥානයක් තියෙනවා. ඒක ගන්න ඕන. දැන් මම දවසක් කිව්වහම මේ මොකවත් නොකර දවසක් විතර ඉන්න කියලා ඉස්සෙල්ලම කරන්නේ බණ අහන්න එක නතර කරනවා. ඊට පස්සේ අනිත් ඒවා ටෙලිනාටි බලන ඒවා හිතන ඒවා පතන ඒවා වන්න ඒ ඔක්කොම කරනවා. හරි වැඩක් නෑ. දැන් මේ ඇත්තටත් කිව්වහමනේ මොකවත් නොකර ඉන්න කිව්වම මේ දේශනාව අහන්න එපයි කියලා කිව්වම මේ අහන එක ඉගෙන ගන්න එකේ තේරුමක් නැහැ කිව්වම ඉස්සතම බණ අහන එක නතර කරනවා. ඒ කියන්නේ අනිත් ඒවා අහමින් ඊළඟට බලාගෙන ඉන්නේ. නිසා අනිත් දේවල් අතහැර දාලා මෙතෙන්ට උසස් තත්වයකට ඇවිල්ලා ඉන්නෝ. මේ தත්ත්වය තුළදී ඒ කියාදෙන උසස් ධර්මය උසස් ජන විඥානයකින් ඒක තේරුම් ගන්න ඕන. අදී පරිස්සමෙන් නේ නැත්තම් වර්ධනය වෙන්නේ නෑනේ. ඥානය අවදි කරගෙන, ඥානය උදා කරගෙන, ධම්ම ඇස සදාම් ඇස පහළ කරගෙන ධර්මයේ ආලෝකය විහිදුවාගෙන ඉන්නේ. හරියට අර නාගමාණික්කයක් එළියට දාලා නාගයා ඒ ආලෝකයේ දිහා බලාගෙන ඉන්නවා වගේ තමා තුළ තියෙන මේ ධර්මයේ ආලෝකය බබළුවාගෙන ඉන්නේ. නිකන් ඉන්න කෙනෙක් නෙමෙයි. එයා සංස්කාර ඇතුළට ගන්න කෙනෙක් නෙමෙයි. නිවැරදි ඥාන දර්ශනය ඇති වුණාට පස්සේ අවිද්‍යා සහගත සංස්කාර එනකොට හොස්ගාලේම පිච්චෙනවා. ඒකයි තියෙන තත්ත්වය. දැන් හොඳ දැනුවත් පුජ්‍යලයෙක් ඉන්නවා ගෙදරක. බොරු කීමේ විකුණන මණිබඩුකාරය එනවා ගෙදරට. අපි හිතමු ගෙදර මහත්තයා ඉන්න වෙලාවට ඕවට රැවටෙන්නේ නැහැ කියලා. ගෙනල්ලා වීදුරු පටු විකුණන්න හදනවා මැණික් ගල් කියලා. තියෙනවනේ නේද පදම් කරපු වීදුරු වර්ග තියෙන මැණික් වගේම බරයි හැඩයි ඒ විදිහට තියෙන මැණික් නෙමෙයි. ඉතින් ගෙදර නොවන විතරක් ඉන්න දවසට අහු වෙනවා. මහත්තයා ඉන්න දවසට එයා මැණික් පිළිබඳව දන්න කියන කෙනෙක්. එයා නෝනින් බලලා මේ පිළිබඳව අවබෝධයට පත් වෙනවා. යනවා යන්න මේ සින්තටික් මොනවද මේ කොළද මේවා මේ 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 මොනවද ගල් වර්ග මේවා මැණික් ගල්ද ඒ බොරු කරන්නේ නැතුව යනවා කියලා එලවන්නේ නැද්ද? එලවනවා. හැබැයි දන්නේ නැති දවසට ඉන්නවා නෝන නෝන ඉන්නවා නෝන අහු වෙනවා. නොන දෙතුන් දහ දීලා මේක ගන්න මේ බෝඩක් අඩුවට මේ මැණිකලක් කපුණා. හා බෝලා. හා ඔය අරන් තියෙන වීදුරු බෝලයා. කියලා ඉවරලා. හැරෙද නෝන. සමහර වෙලාවට අපල වලටත් එහෙම කරනවා. අපල වලට කියලා අපි අය මැණික් ගල් ගන්න ගියාමනේ සමහර අයද මේ ඒ වීදුරු වලින් හදාපු එක දීලා තියෙනවා මැණික් ගල් කියලා. මැණික් ගල් නෙමෙයි. දැන් එතන තේරෙනව නේද? නුවණින් සිටීම තැන හසු නොවන ආකාරයත් නුවණ නැති තැන හසු වෙන ආකාරයක්. මේ සංස්කාර ධර්මයන්ගේ මේ මානසික ස්වභාවයේ මානසික මායාවේ සැබෑ ස්වභාවයන් මනාකොට ඥානණය කර සිටින කෙනාට සංස්කාරක ධර්ම එනෝ ආපස්සට යන්න වෙනවා. වාදයක් නැහැ. අනිත් එක මෙයා මෙමකම දන්න කියන කෙනෙක් කියලා දැනගත්තොත් එයාට බොරු කරන්න ඉන්නෙත් නෑ. එහෙම දෙයක්ත් තියෙනවනේ සමාජයේ. බොරුවක් කරන්න හරි එන්නේ ටිකක් මහත් වෙලා නැති වෙලාවටනේ නේද? ගෙදරට ඇවිත් පොඩි පස්සේ ওই කොන මොනවාර දීලා යන්නේ නැති දවසට ඒවා. ඒ වගේ එහෙම බොරු කරන්නෙත් නෑ. ඒකයි කියන්නේ ධර්මඥානය මනාකොට අවදි කරගත්තට පස්සේ තේරුම් ගත්තට පස්සේ මොනියම් ආකාරයක සංස්කාරක ධර්මයක් වුණත් පිළිදෙලා තමන්ගේ මනස තුල නැගිටලා එනකොටම ඒක අර ධර්මඥානයේ තියෙන ආලෝකය තුළින් ඒක ආලෝකමත් වෙනවත් එක්කම අතුරුදහන් වෙනවා. මාරයා අර දසවිම්බර මාර යුද්ධ කරලා 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 අවසානයේ මොකද වෙන්නේ? බුදුහාමුදුරන්ගේ ආලෝකයේ තුල නේද අතුරුදහන් පලා යනවා. ඒ නිසා ඔබ ළඟත් මේ මාරයා පලා යනකම් ඔබේ ධර්මඥානය බබළු වන්න ඕන, අවදි වෙන්න ඕන. ඒ නිසා මේ දේවල් ඥානයට බල කරන්නේ නැතුව මුහුත් කරන්න නෙමෙයි තියෙන්නේ. අපි උන්න මලා ඔය ඉන්න විදියට ඉන්නයි මේ හාමුදුරු කියන්නේ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. මෙතෙක් කාලයක් කරපු කියපු සියල්ල නතර කළා, මෙතෙන්ට ඇවිල්ලා මේකත් අතහැරලා ඉස්සරහට යන ක්‍රමවේදය. එහෙම නැතුව මේ උන්න විදියට ඉන්නයි කියලා කියන කතාව නෙමෙයි. මුකුත් කරන්න එපයි කියලා කිව්වම ඉස්සල්ලාම බණහන එකයි නතර කරන වැඩක් නෙමෙයි කරන්න තියෙන්නේ. මේක ඔළුවට සම්බන්ධ දෙයක්, මේක ප්‍රඥාවට සම්බන්ධ දෙයක්, නුවණට සම්බන්ධ දෙයක්. ධර්මයේ සම්පූර්ණ අපබ්‍රංශයි. අවබෝධ වෙන තුරු අපබ්‍රංශය. ඒ කියන්නේ ගේ හොයාගන්න තුරුම මාර්ගය පිළිබඳව ප්‍රශ්න ගොඩක්. කවුරු හරි කෙනෙක් නොවියපු තැනකට අපි යනවා නේද? අපේ මම හේමකෝ මම දැක්කේ නැති පන්සලකට මම මෙහෙ ඉඳලා ඕස්ට්‍රේලියාවට වදිනවා. ඉතින් මම ඒ පාර්ගේ පහු කරගෙන යනවා. ඊළඟට එතන නොතැකල වාහනයකත් ඔහි යනවා. මොකද කී යන මාර්ගයේ කොහේ කරගෙන යනවා. ඉතින් ඇත්තටම පන්සල ළඟටම යනකම් දන්නේ නැහැ. ආ මේකද පන්සල. එතකන් තියෙන්නේ නොතේරෙන ස්වභාවයනේ. ඒ කියන්නේ ඒ පිළිබඳව ප්‍රත්‍යක්ෂ ස්වභාවය ඇති කරගන්න බෑ. ඒ නිසා ඔබ අතහැරලම බලන්න. මමත් ඒ අතහැරලා බලන්න. සියල්ල අතහැරලා බලන්න. ඉතින් ඔයිට වඩා කෙටි ක්‍රමයක් නැද්ද, ලේසි ක්‍රමයක් නැද්ද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මීට වඩා ලේසි ක්‍රමයක් නැහැ. කෙටි ක්‍රමයක් නැහැ. කෙටි ක්‍රමයක් තියෙනවා තේරෙන්නේ. මොකද සබ්බේ සංඛාරා අනිච්ච. සියලු සංස්කාරකයෝ අනිත්‍යයි. ඉස්සර මට මතකයි ඒ ධර්ම ගුරුවරයෙක් හිටියා. ඒ ධර්ම ගුරුවරයා කියන ඒ දවස්වල යකෝ මේකේ මොකක්වත් නැහැ කියලා කියනවා. අපි පුදුම වෙලා ගැසිලා බලනවා මේ මොකද්ද කිව්වේ කියලා. දාන්තයට බණ කියලා තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති වෙනකොට අවසානයේ කියනවා යකෝ මේකේ මොකක්වත් නැහැ කිව්වම ඉතින් අපිට තේරෙන්නේ නැහැ. ඉතින් අපි බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම කිව්වට ඒක තේරෙන්නේ නැති නිසා අපි මේක ඔබ තුළ ශක්තියින් වශයෙන් වැඩෙනකම්, ගුණයක් හැටියට උදා වෙනකම්, එකතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, යෝනිසෝ මනසිකාරය යෙදීම යෙදෙන්න ඕන. නමුත් අවබෝධ වුණාට පස්සේ තේරෙන දේ තමයි අපරාධේ මට මෙච්චර ලේසිද මේ අහුන්නේ නැහැ. හරිම ලේසි දෙයක් මේ ගහුන්නේ නැනේ. තේරුන්නේ නැහැ. ගාණක් වුණත් එහෙමනේ. සමහර සංකීර්ණ ගණන් තියෙන ඔලුව පටලවාගෙන හදන්න හදනවා ළමයි. ඒක තේරෙන්නේ නැහැ. මම ගණිත ගුරුවරයන්ට තේරෙන්නේ අවසානයේදී අපි උත්තරේ ලියලා දුන්නාම කියන ෂෙක් මේකනේ උත්තරේ. ඒකනේ අර අතරින් මේක බෙදුනා නේ. ඉවරයිනේ. අරගෙන උත්තරේ. පස්සේ කියන උත්තරේ හම්බුනහම කියලා අපරාධය මම මේ ළඟින්ම ඉඳලා දෙනවා අහුන්නේ. ඒ විභාගෙ වෙන්න පුළුවන්. දැන් කොටු හතරයි තියෙන්නේ. මොන හරි දාන්න තියෙන්නේ. ඉතින් යා ඒ ළඟම එකටත් හරි දාලා ගිහිල්ලා ඊට පල්ලෙහායකට තමයි නිවැරදි උත්තරේ. භාගෙ ආවම කියන ප්‍රතිඵල ආවම කියන ෂේ අපරාධය මම මේකට දාන්න තියෙන්නේ ඒ ළඟින්ම ගහලා ගිහිල්ලා. ප්‍රතිඵල ආවට පස්සේ ඉතින් ලේසි බලල කියන්නේ. නමුත් ප්‍රතිඵල දකින්නකම් ඒක අමාරුයි. ඒ වගේ තමයි. කරන්න මුකුත්ම නැහැ. වඩන්න කිසිවක් නැහැ. ඒ කියන්නේ අපි ගෙවල ගෙදර උන්න වගේ ඉන්න ඕනේ. ගෙදර උන්නේ කරන්නේ මුකුත් නැතුවද? වඩන්නේ මුකුත් නැතුවද මං අහන්නේ ගෙදර ඉන්නේ? හැමදෙස්සෙම වඩා ඉන්නේ, කර කර ඉන්නේ. නොතරයි වරද්ද ගන්න. එහෙනම් ඉතින් බණේ මොකක්ක් කරන්නේ? අපි ගෙදර ඉඳ තියෙන දේ කර කර ඉන්නවා. ඒවත් එක්ක සම්බන්ධ කරලා තමයි කියන්නේ. එතකොට ඒක තමයි අපේ භාවනා මාර්ගය. මොකද්ද? ඇලීම් ගැටීම් දුරලන එක. ඈ? කර්මය නිරෝධ කරන මාර්ගය. විමුක්ති මාර්ගය. සම්‍යක් ප්‍රතිපදාව. ඒක තමයි අපේ විදර්ශනාව. අපේ සිත හඳුනා ගැනීම, නොඇලීම නොගැටීම, කුරුදු කිරීම. එතකොට නොඇලීම නොගැටීම පුරුදු කිරීම ක්‍රියාවකට හසු වෙලා වැරදි තැනකින් ආරම්භයක් ඇති කරගෙන මුලා වෙන්නේ නැතුව කටයුතු කරන්න තමයි මේ ධර්මය අපි දේශනා කරන්නේ. මේක තේරුම් ගන්න බැරි අපබ්‍රංශයක් නිසා නේද බුදුහාමුදුරුවෝ වෙනෝම පැත්තකට වෙලා කල්පනා කළා දෙයියනේ මේක මිනිස්සෙන් පිළිගනීද? දෙයියනේ කියන විශේෂණ පදයේ දැම්මට දෙයියොත් මේක පිළිගනීද? බුදුරජාණන් වහන්සේ කල්පනා කළා ටික වෙලාවක්. නේද? මේක කාටද තේරෙන්නේ? මේක පිළිගනීද මිනිස්සු? බුදුරජාණන් වහන්සේට ඒක අවබෝධයත් එක්කම දේශනා ප්‍රතිහාරයත් පහළ වුණා. දේශනා ප්‍රතිහාරයක් දැන් තියෙනවා. අවබෝධයේ ලැබූ ඒ ප්‍රතිහාරයක් තියෙනවා. නමුත් මේක කිව්වට මිනිස්සු පිළිගන්නේ නැහැ. ඉතින් බැලුවා බැලුවා යම් යම් බුද්ධිමතුන් නැහැ නැති වෙලා හිතුව මගේ යාළුවෝ ටිකටවත් ගිහිල්ලා මේක කතා කරලා කියන්න ඕනේ ඒ ටික ඒ මිනිස්සුවත් පිළිගන්නේ කියලා. නිවන් දකින්න ඔබ ළඟ තියෙන ලොකුම බාධකය ඔබ. නිවන් දකින්න තියෙන ලොකුම බාධකය කවුද? ඔබමයි. එහෙම නැත්නම් මම. හොඳයි.